ප්‍රශ්නේ ප්‍රශ්නයක් තියෙනවා. මේ එක්තරා පුද්ගලයෙකු අවුරුදු 500ක මිනිස් ගති ඇති කර්ම ශක්තියක් ඇතිව උපදී. නමුත් එම කාලයේ මිනිස්ලෝ ආයුෂ අවුරුදු 80ක් නිසා අවුරුදු 80 අවසානයේ මියගොස් අන්තරා භවයට එක් වී යයි සිතමු. අපි තමයි අන්තරා භවය කියන එකත් අදුම් ගන්න මේ ප්‍රශ්න කරේ තියෙන එක. බේද කරගන්න නැතුව වචන කිව්වම වචන කිව්ව අදහස මොකද්ද? අර ගන්ධර්ම කියන தත්ත්වෙම. නැත්නම් සංජාති කියා කියපුවා කියන தත්ත්වෙමයි අන්තරා භවය කියලා කිව්වොත් අපි කිව්වේ ඒක නෑ ඒ ප්‍රශ්නයක් නෑ. නමුත් සමහරවිට මේ වචනේ අල්ලගෙන තේරුම් ගන්න බැරි ස්වාමින් වහන්සේලා වින්න කිහිපින් නැතුව ඔන්න මේ මහායානිකයෙකුගේ පැත්තට ගිහිලා මහායානිකෝ කියන එකක් කියනවා කියලා මෙහෙම වැඩි දියා කල්පනා කරගන්න පුළුවන්. අන්තරා භවය කොහෙද අපි තේරවාදී බුද්ධාගමෙන් කියලා ඔහොම කතා කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මොකද්ද? පැහැදිලිව දේශනා කරන මේ පදවල හරම කරන්න යන්න ඉපා. ඒ කියන්නේ නොරා ඒ කාලේ මොන වටිනේද ඒ අදහස දුන්නේ මොකද්ද? ඒ අදහස ඔයාගෙන ඒ දුටි නිගමනය කරන ධර්ම දේශනා කරන්න. එනවා අපි අන්තරා භවය කියලා අද කිව්වහම මේ මලාට පස්සේ උපතක් ලබන තුරු නේද මේ මක්ලේඛයක් අරගෙන උපදින තුරු ඔය අතර කාලයක් තුළ තිබෙනා වූ ස්වභාවයක් පෙන්වන්නේ කිව්ව වචනේ. ඕකට හරම කරන්න දෙයක් නැහැ. බුදුරජාණන් වහන්සේම පැහැදිලිව දේශනා කරලා තියෙනවා අදහස් තියෙනවා. පොට්ටපාද පරිත්‍රාජික බුදුරජාණන් වහන්සේගෙන් ආපු වෙලාවේදී බුදුරජාණන් වහන්සේ සත්‍යය මොකද්ද කියලා විග්‍රහ කරලා තියෙනවා පැහැදිලිව. වත්තේ පොට්ට පරිත්‍රාජික දේශනා කරපු දැන් තියෙනවා. ඒ වගේම ඉතින් මේ කයත් අත්හැරියා. තව කයකට ගියෙත් නැහැ. මේ අතර කාලයේ සංසාර උපාදාන කරන ජීවත් වෙනවා කියලා මම කියලා කිව්වා පැහැදිලිව දේශනා කරලා තියෙනවා. ඒක පොත තියෙනවා. ඉතින් ඒ නිසා කුතුහල සාරා දූත්‍රීන් දූත්‍රීක පැහැදිලිව ටික දේශනා කරලා තියෙනවා බුද්ධ දේශනා ශ්‍රීවිතකේ. ඉතින් ඒක තමයි මේ අමුතු දේවල් නෙමෙයි. ඒක හොඳට තේරුම් ගන්න පුළුවන්. කෙනෙක් මලාට පස්සේ ගිහලා දිවස්ස ලැබුවාම දිවසින් දකින්නකොට මේ ලෝකේ කෙනෙක් මැරිලා තාවසිට උපත්ති දෙන හැටි දිවසර පේන හැටි උදාහරණ උපවාහකින් දේශනා කරලා තියෙනවා. හරියට ගේක ඉන්න මිනිස්සෙක් ගේ අත්තල්ලා ගෙයින් පිට වෙලා යනවා. ගිහිලා ඉඳන් පාර දිගේ ගිහිලා තවත් ගේකට ඇතුල් වෙනවා. සමහර අය පාරේ ඉඳගෙන ඉන්නවා තනින්තර. පාරේ සැරිසරනවා සක්මන් කරනවා. මෙන්න මේ කොහොමද යමෙකුට පේන්නේ? කෙනෙක් මැරිලා තව කැපකර ගිහිලා උපදින එක පේන්නේ දිවසර මෙන්න මෙහෙමයි කියලා පේන්නේ. එහෙනම් මෙතන බලලා හිතන පරිසන්දිය ලැබුණා කියන එකට මේ අපේ ධර්මයේ කියන්නේ සුද්ධියට අනුව පරිසන්දිය හතරක් නැහැ කියන එක තෝරා ගන්න බැරුව මෙතන වැඩිච්ච එකම බඩේ පරිසන්දිය කියන ඕක නිගමනය කරගෙන ඉන්නේ. කොහොමද බුදුරජාණන් වහන්සේ දේශනා කළ අතරමගේ සැකසන්නේ? මෙතනින් මලා කියන්නේ තමයි ගේම් පිටේ වෙච්ච මේ උපමා කලේ. තව කැපකර ඇතුල් වෙච්ච එක තමයි තව ගියකට ඇතුල් වුණා කියලා උපමා කලේ. අතර සැරිසරනායකව විද්‍යාව පැති පරිසන්දිය ගැන කියන අතර ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන අතර ඉන්න අය අතර සැකසන අය ඉඳගෙන ඉන්න අය ඒ වගේ දකින්න විදිහට දකින්න මේ දිවසට සත්‍යයක් මැරිලා ගිහින් උපදින ආකාරයේ සුතෝපඥානීය කියන පිළලා දිනේ කොට කොහොමද විද්‍යාව පරිසන්දිය අතර අතරක් නැහැ බුදුරජාණන් වහන්සේ වෙන්න අතර වාරේ ඉන්න අය කවුද දැන් ධර්මයේ පැහැදිලිව දේශනා කරලා තියෙනවා අතර තියෙනවා අතර සැරිසන ප්‍රමුඛතාව අන්න ඒ නිසා මේ කාලේ මෙයා තමයි මේ අර අපි සංජාතිකය අන්තරාභයිකය නැත්නම් ගන්ධබ්බිය කියලා කිය ගන්ධබ්බෝජ පත්‍යපට්ඨිතෝ හෝ කියන ගන්ධබ්බිය කැදිලා බලට උපත්තිය දෙනවා කියන එක ඔක්කාන්ති වෙන හැටි වෙන්නලා තියෙනවා. අන්නේ ගන්ධබ්බ කියන අවස්ථාව තමයි පත් වෙන්නේ මේ වගේ මේ ආයුධ අවුරුදු 500ක කර්මජ ආයුධයක් ඇතුළේ. ඉපදුනහම කර්මජ කයෙන් තමයි ඒ ආයුධින් උපත්තිය ලබන්නේ. එහෙනම් උපදින වෙලාවට මව් කැමෙන් මොනවද ගන්න ඕන කියලා අභිධර්මයේම ප්‍රථමකවක් ඔප්පු කරන්න පුළුවන් තැනක් නැහැ. වෙලා තියෙන්නේ මොකක්ද? කාය දසක, භාව දසක, වස්තු දසක කියලා. මේ පරමාණු දුරක සම්පින්දනය පරිසන්දි අවස්ථාවේදී හට ගන්න. අන්නේ අවස්ථාවේ හටගත්තාම ඔන්න ඒ තැනපලන් ඒ જાතියකින් ඉඳලා හටගන්නේ ඔතන පරිසන්දිය. සංජාති කියන අවස්ථාවක් කියලා දෙනවා. සංජාති කියන අවස්ථාවේ තමයි චක්කු දසක, සෝත දසක, ගාන දසක, ජීවහාන දසක කියන ඒ ටිකත් අරගෙන මේ දසකයන් කියන මේ පරමාණු ගණනකින් සූක්ෂම කායිකත්වයෙන් හටගන්නේ කර්මජ. ඒවා පූර්ණ කර්මජය කියන පැහැදිලිව දේශනා කරනවා. පූර්ණ කර්මජන කර්මයේ ජනිත කරන රූප විසක් කර්මජ රූප වලින් හැදිනවා විසක් මව් කුටියක දින උදුජ රූප. උදුජ රූප ඇදලා ගන්නේ පස්සේ කාලෙක. උදුජ රූපේ තමයි මේ මස්ලේ කය හැදෙන්නේ. කර්මජ රූපයෙන් හැදෙන කය ඇහැර පේන්නේ නැහැ. සමහර අය දිවසේ පේන්නේත් නැහැ. ලෝතර සුදුසලයි එක පේන්නේ. කර්මජ කය ඒකජ කය කියලා අපිට කියන්නේ. ඒක මොහොතක් මොහොතක් ගානි කර්මජයෙන් නිෂ්පාදනය කරන ලාව අවසන් වෙනකොට ඒක විශ්වයේ නිදහස් වෙච්ච උදුජ රූප කලාපයක් වෙනවා. ගතියේ ගතියේ අජීවී වුණත් එකතු වෙනවා. ඒක ස්වභාවය. සජීවී අජීවී ප්‍රශ්නයක් නැහැ. ස්වභාවයේ ස්වභාවය එකතු වෙන්නේ. වැල්ලක් වැල්ලේ එකතු වෙනකොට, කළු වැල්ල කළු වැලිය කියලා අපි දේලා දිනවා. වැලි කැඩෙන්න හිඳ තිබුණේ නැහැ. ගලලා ඉවරලා ගංගාව ගලලා ඉවරලා වලට වැලි කන්දක් තියෙනවා ගිහින් වලවල වෙන කළු වැල්ල හීනි වැල්ල එක පැත්තක ඊළඟ මැදියම වැල්ල තව පැත්තක ගල් කැඩෙන පැත්ත තව පැත්තක තොන් මල තව පැත්තක කළු ගන්නවා ලොකු ලොකු ගල් කැලි තව පැත්තක මෙහෙමයි අර හැදිලා තියෙන ගලාබු මේ වැලි කලාව හැදිලා තියෙන්නේ දැන් මොනවද වෙලා තියෙන්නේ සමාන දේ ලඟ වෙච්ච නිසාමයි කළු වැලි තියෙන පැත්තේ තියෙන්නේ හීනි වැල්ල සමාන නිසාමයි හීනි වැල් දින පැත්තේ යනපත් වෙලා තියෙන්නේ. මධ්‍යම වැල්ලට සමාන නිසා බරින් ප්‍රමාණිය සමාන නිසා තමයි ඒවා මධ්‍යම කන්දි එහෙම පොරසෙක තියෙන්නේ. මේ බොරළු සහිත වැල්ල බොරළු සහිත වැල්ල සමාන නිසා තමයි ඒවා බොරළු දෙක පැත්තකදී. කොහොමයි කොහේ දැන් අපි ඉල්ලම හරලා කියන්නේ ඒක ඒක තමයි තියෙන්නේ. ඉතින් මැණික් ඉල්ලම හරවන්නේ කොහොමද? කවදා හරි මහ ගංගාවක් ගලාගෙන ගිහිල්ලා. ඒවා වාසි ගොඩලි බවටපත් වෙලා හිටන් ගඟ වෙන පැත්තට හැරෙයි. අර ගලාගෙන ගියේ පැත්තේ ගිහිල්ලා ඕවා ගිරපුවා බරවැලිත් එක්කලා හිටනවා ඒ ආදි වශයෙන් හිටනකොට මැනික් වාගේ දේවල් හරි බරයි. ඒවා වෙනම හැරලා හිටනවා පැත්ත. ඊට පස්සේ මොකද වෙන්නේ? කළු වැල්ලේ ඒක ආසන්න වැලි හිටනවා. ඕ මාලාව හම්බුණා වෙනම මැනික් ඉල්ලම හම්බුණා කියලා කියන්නේ ඔන්න ඕක හම්බුණා. ඒ සමානේම සමානේ කියපිසි ඕක කරගුවාම හැමදෙනා තියෙන පසුත් එක කරන්න ඕනේ. ඉල්ලම කරායින් කරනවා කියන්නේ ඔන්න ඕකයි. සමානේම සමානේ වැටි ඉන්න මැනික් සමානේම මැනික් වල බර සමාන කිට්ටු වෙන ආසන්නයේ පිහිටමින් අනුකූලව පිහිටීමක් තියෙනවා. මෙන්න මෙයාගේ මේ කර්මජ රූපයක් හැදිරහම කර්ම ශක්තිය සමානව නම් උත්පත්තියේ ගැද්දුනේ ප්‍රතිසන්දියේ ගැද්දුනේ උත්පත්ති ධනවේ කර්ම ශක්තිය යම් තියෙද ඒක තියෙනකම් උපදවන්නේ ඒකට සමාන කර්මජ රූප. කර්මජ රූප ඇහිඹිය ගහනකොට උපදවලා නිදහස් වෙලා ඉවරයි. ඊට පස්සේ ආව වැටෙන්නේ කොහටද? අජීවී උතුජ රූප බවට. කර්ම ශක්තියෙන් නිදහස් වෙන උතුජ රූප වාට පස්සේ ඒවා සමානත්වයේ සමානත්වයේ නිපදෝ නිපදෝ පිළ කරනකොට සමාන උතුජ රූපය සමාද උතුජ රූපයන්ට අනුකූලව දැනපත් වුනහම ද්විජ කාය කියන උතුජ කාය හැදෙනවා. කර්මජ කයයි අර හදාගත්ත ඉර්ධි පරයාසිත වාද සමානත්වයේ සමානත්වයේ විදිහට හැදිච්ච ඒකෙන් ගණීවාන වෙච්ච කයයි. ඕක කියන ද්විජ කාය. හිත් පහර වෙන්නේ නැති එකක් නා අසඤ්ඤ සත්‍යයක් නා අසඤ්ඤ සත්‍යයේ තොන්නේ ද්විජ කායදී. කර්මජ කයෙන් හදගත්ත එක චිත්තජ කයක් නැති නිසා උද්දජ කයයි කර්මජ කයයි හැරගත්ත ඒ මත්තමල ගණී භාවන වෙච්ච කයක් තමයි අර කියන අසඤ්ඤ සත්‍යවලේ තියෙන්නේ. ධම්මයන්ට තියෙනවා හිත. එක ත්‍රිජ කය කියන චිත්තජ කයත් එක්කලා හැදලා චිත්තජ රූපන් නිස්පාදනය වෙනවා. කර්ම බලයෙන් චිත්ත බලයෙන් රූප නිපදවිලා ඒ වගේම ඒකෙන් හටගන්නා වූ දෙකේම හටගන්න උද්දජ රූප ගණී භාවනේලා ඒකෙන් හටගන්නවා කර්ම චිත්ත ඍතු කියන තුනෙන් හටගත්තා වූ රූප කලාප ත්‍රිජ කය කියන ධම්මයන්ගේ ආහාරී කනමුණ ආහාරී බාහිරින් එන්නේ නැකින් ජීවත් වෙන්නේ නැති නිසා වීදී ආහාර ගැන කිසි චිත්තජ රූපات එක්කලා කර්මජ රූප දෙකෙන් එන නිසා ওই තුන් ආකාරයෙන් නිපද වෙන්න ආව කායකින් ජීවත් වෙන නිසා කිනම් බ්‍රහ්මයාට ත්‍රිජ කායයක් තියෙනවා කියන තුන් කොනසකින් ජනිත වෙච්ච කාය. ඒකත් දෙවියන්ට පේන්නේ ඒ තරම් සුක්ෂමයි. කර්මජ කාය කොහොම බලන්නේ? බ්‍රහ්මයා කාය දෙවියන්ට පේන්නේ නැහැ, දිවදර පේන්නේ නැහැ ඒ තරම් සුක්ෂම නිසා. එන කර්මජ කායකින් ලෝතුරා බුදු ඇතර පේන තරමට සුක්ෂමයි. ඔයන්ට වෙතරම් පරිසන්දිය ලබන මොහොත ඒක අනිකිර අනාවරණ ඥානිතයි ගෝචර වෙන්නේ. ඔන්න ඔය ත්‍රිජ කායෙන් හටගත් එකනා මොකද කරන්නේ? මේ කාම ලෝකයේ උපදින කාම කායක් නා හටගත්තේ. කාම ලෝකෙට අවශ්‍ය කරන්නා වූ ආහාරයේ හේතුකාරකල විදිහේ පරිසරයක හටගන්න. ඒකෙන් හටගන්න ඇතගන්න දිවනාසී ශාරීරියේ සූක්ෂම හටගෙන ඒකට ගන්ධයක් ගඳ සුවඳ සමාන වට්ටමින් හටගෙන. ඒකට ආහාර වශයෙන් ලෝකයේ ඊට අනුකූල වන්නා වූ දේ ලැබෙන්න පටන් ගන්නවා. ආග්‍රාණය කරන ගඳ වෙන දේවල් තමයි ආහාරය වෙන්නේ. අන්නේ ඒක අර උලාබීලා ඒක ගත්තාම ගන්ධබ්බිය කියලා කියනවා ඒක. හැබැයි දැන් කර්මජ කය මොකද? මස්ලී කය වැඩනා. ඒක ආහාර දෙකයි. කබලින්කාර ආහාරයේ නිසා ගොඩනැගිච්ච කයක් තියෙනවා මස්ලී කය. මස්ලී කය කියන එක වායිර ලෝකෙන් අරගත්තෙන් ගොඩනැගිච්ච නිසා ඒක මැරිලා යනවා කපලා කරලා දාන්න පුළුවන් කාට හරි. ඒ වෙනනම් වායස ගියාම ඒක ඉක්මනට මැරිලා යනවා. හැබැයි කර්ම ශක්තිය ගොඩනැගිච්ච එක කර්මයෙන්ම ගොඩනැගෙන රූප කලාප නිසා අර අවුරුදු 500ක් නම් තිබුණේ ආවිලු. ඒ 500 යන කම ඒක යනවා. හැබැයි ඔතෙන්දි වෙනක් වෙන්නේ. කර්ම ශක්තියෙන් හටගත්ත කයක් නැති කරන්නේ නම් කොයි විලාසක හරි කර්ම ශක්තිය අහක් වෙන්න ඕනේ. අර මස්ලී කයකින් අහක් වෙච්ච විලාසක සූක්ෂම කායක ශක්තියෙන් තියෙනකොට එතෙන්දී යම්කිසි චිත්ත වේගයක් ශරණයකින් විපාකස්කන්ධ වශයෙන් ආවොත් එහෙම කරපු චිත්තයක් මොදකොම නරක දෙකින් ඒක. අර මනුස්ස අධ්‍යාපාවක් ලබා දීමේදී පාලනය කිරීමේ හේතු කාරණ කර්ම ශක්තිය වෙනස් කරන්න පුළුවන් දෙ ආකාරයකින්. එකක් තමයි නරකට හටගත්ත අපාගත වෙන්නා වූ ආකාරයේ ජනක ශක්තියක් හෙද ක්‍රියාත්මක කරලා අරක විදහරින. අනික තමයි සුගතියක දෙව්ලෝට යන හේතු කාරක එක වඹලෝට යන හේතු කාරක වෙන්නා වූ ජනක කර්ම ශක්තියක් ඇවිදilla අරදි වෙන්නා වූ මනුෂ්‍ය කර්ම ශක්තිය විදහැරලා හිටන් චුල කරලා ප්‍රතිසන්දිය ලබා දෙනවා එතෙන්. එහෙම දෙයක් විශේෂයෙන් කරලා තිබුණේ නැත්නම් මොකද වෙන්නේ? ගන්ධබ්බය වෙලා ඉඳලා ආයතනයක් ගැඹුරට ගිහිල්ලා හිටියාකාරීම ශරීර ස්වභාවයක් අරගෙන ආයතනයක් කනුසේ කියලා මොකද? එක දෙනෙක් අවුරුදු 80ක් ගෙවුවා. ඊළඟ තැනින් විශේෂ කර්මයක් ආවි නැත්නම් ගන්ධබ්බය වෙලා ගියා ආයතනයක් බලකට. එතන ගිහිල්ලා ළමයෙක් කියලා අපතන ඒ කාලේ අවුරුදු 80 නා ලෝකෙ මප්ලේ කයි කියලා ගන්න පුළුවන් ආවද? තව අපි වක්තර ගෙවුවා. ආයත 160ක් ගෙවුණා. ආයතනයක් ගියා ගිහිල්ලා ආයතනයක් ගැඹුරට ගියා ගියා තව 80ක් ගෙවුවා ආයතනයක් උපදින. ඒ පිරිමිනා පිරිමිමයි. මොකද? ගැහැණු පිරිමි ආදී වේදේ වෙන් කළා දෙන්නේ අර ජනක කර්මයක් එක්කලා. ඒකත් එක්කලා ගිනි දෙන්නේ ඒ වගේ ගතියක් තියෙනවා. පිරිම කියලා කියන්නේ ගති ලක්ෂණ. ස්ත්‍රී ලිංග පුරුෂ ලිංග කියන එක නෙමෙයි ඒක වෙනස් පරිවර්තනයි. ඔය කියන පිරිමි ගතිය ගැහැණු ගතිය කියන ගති දෙකක් තියෙනවා. ගැහැණු වලම පිරිමි ගතිය තියෙනවා. පිරිමි වලම ගැහැණු ගතිය තියෙනවා. ඔන්නේ ගති වෙනස නිසා තියෙනවා ස්ත්‍රී පුරුෂ කියන ભેදයක් අර ගන්නවා කර්මජෝ කියන. ඒ ભેදේ බලවත් වෙලා කියනවා තමයි පරිවර්තනේ වෙන්නේ. ගති දෙකක් කොහොම වෙනවා? සමහරවල් පිරිමි ගති තියෙන ස්ත්‍රීන් ඉන්නවා. ස්ත්‍රී ගති තියෙන පුරුෂයෝ ඉන්නවා. ඒ පරිවර්තනේ එක වර්ධනය වෙලා යන පැත්තක් හෝ ගෙවිලා යන පැත්තක් ආයේ. ඒකම ක්‍රමනතාවක් තියෙනවා. ඉතින් ඒ කොයි ආකාරයෙන් හරි මෙහෙම ගිහිල්ලා අර ආශ්‍රය වරණොත් මොකද වෙන්නේ? අපරාකාරී වේදනීය කර්මයක් හරි ඇවිදලා සිංහව පවු දෙකකින් එකක් ඇවිදින්නවා. ඊළඟට ආශ්‍රයයක් අවසන් කරන්න හැම්බෙන්නේ නැහැ මේ ආවුල වවුල 500ක් ගෙවිලා ගියත් පොතෙන් නිසා. අරමෝදිච්චද වෙලා පටිසන්දිය ලබන්න අපරාමරිය වේදනී කර්මයක් හරි ඇදලා ඒ වානන්ත තියෙනවා. ඇදලා ඇදලා ඉතින් පරිවර්තනය කරලා දෙනවා දෙන්නේ. අර කය පවත්තන් තියෙන කර්ම ශක්තිය තමයි අවසන් නිසා. අවසන් වුණාට පස්සේ ආයි බලයක් නැහැ. තාම ගොඩනගලා තියෙනවා. යම් කිසි විදිහෙ මේවා උපදින මේ කෙනෙක්. සතර ඉදිපාද වැඩි වූ කෙනෙක් බවට පත් වෙන විදිහ කියන අත්පත් යන ලැබලා තිබුණා. එයාට ඕන පුළුවන් ආය සංකාරී වුණ ගන්න ඉදිබලෙ. ඒක විශේෂ ගුණයක්. සතර ඉදිපාද වැඩි වූ කෙනෙකුට ඔන්නත් ආවේ දිට අදිස්ථාන කරලා ඉතින් අවුරුදු දැන් මේ 500 දින කොහොම ගිහිලා ගිහිලා අවසානයේ උපදින අවුරුදු 50 නම් කර්ම ශක්තිය ගෙවෙලා තිබුණේ. ඒ අවුරුදු 50 යන්නේ කියලා අර කියන මේ අර සතරේ පාද ලැබුණු යම් කිසි යෝගී සත්‍යක පත් වෙලා එහෙම ධ්‍යානලාභීව එහෙම ලැබුවා නම් එහෙම යම් කෙනෙක් බලපුවාම අවුරුදුව අවුරුදු 50 මැරෙන්න තියෙන්නේ අදිස්ථාන කරලා ඉන අවුරුදු 100කට වඩා 100කට 120 වරණ ඒ ජීවිතේ පාසල කොච්චර ගෙනියන්න පුළුවන්ද? ඒ තරම් දුරකට ගෙනියන්න අදිස්ථාන කරලා ඉතින් ආයු සංස්කාරي ගොඩ ගන්න පුළුවන්. ඒක අනික් අයට වැඩ. ඒක දෙන්නේ බඳු ශක්තිය ලැබුව කෙනෙකුට පමණයි. හැබැයි ඒකෙත් ඒ හයින් යම් තරමක් පවත් ගන්න පුළුවන් ද? ඒ මට්ටමට ගොඩ නගාගෙන ඒ ටික ගෙනිච්ච හැ. එහෙම ක්‍රමයක් තියෙනවා. ඒක ඒ අයිති පිටු විශේෂයක්. අනික් අයට ඒක නැහැ. ඉතින් මේකයි මේ වෙන්නේ. ඉතින් දේවාද්භවක් හෝ හතර පහකට අද්භවක් යවන් අධිකරන්නේ මේ විදිහට හේතු වෙනා මේ අද්භව විදහාදීට හේතු වෙනා නම් කරගත්තකේ වලේ. පාපනා පාප පුණ්‍යනා පුණ්‍ය. ඔකින් ගරුක කර්ම කියන කොටසක් තියෙනවා. ආනන්තරේ පාප කර්ම වශයෙන් කෙරෙන්නා වූ පංචානන්තරේ පාප කර්ම කියන ඒවා ගලොත් එහෙම. මොනම විදිහකින්වත් ඒ අද්භව අවසානයේදීකන් ගියාට පස්සේ මිනිස් අද්භව පවත්තන කර්ම ශක්තියේ කර්මජ රූපිය පවත්තන්න බෑමයි. ඉත වෙන මොහොතේම ආනන්තරේ කියෝ නැగిලා එනවා. අර කරගත පාප කර්මයේ බලයේ සුතකලා ඉතින් අපහාගත පරිසන්දියක් ඇති කරනවාමයි. යම් කිසි ධානලාභියෝ හිටියා නම් ඒකත් ගරු කර්මයක්. මහ බලවත්. ඒ ධානයේ නොපිරිහි ඉන්න කෙනෙක් කොයි මොහොතේ කල්පිය කරලා තව කොච්චර මිනිස් අධ්‍යය ආයුෂ ගෙවන්න තිබුණත් එතනින්ම චුත කළ බබ අධ්‍යයවකට පරිවර්තනය කළ බ්‍රහ්ම දේවත් බවට පරිවර්තනය කරනවා. ඒක ස්වභාවය ඒකයි. සමහර විලාට දේවත්වයට පත් වෙන කෙනෙක් මත්තමන දිනු කළා තිබුණා. ඔහුට පුළුවන් ඒ දේව සම්පත්තියට අනුකූල වන්නා වූ ගති ලක්ෂණේ මනුෂ්‍යත්වයේ ඉක්මවන එකක් නිසා එතනින් පුළුවන් අනිත් චුත වෙලා හිටන් දේව පරිසන්දියක් ලබා දෙන්න. ඒ කාලේ උත්තරේ තුරු තිබුණා. ඒ ක්‍රමදික තියෙනවා. ඉතින් මේ ආන දේව සංකාරයක් නැතුව තැන මොහතක ක්ෂණිකව දේවත්වයටපත් වෙනවා. ඒ මොහතක කියලා කියන්නේ මෙහෙමයි. දැන් මේ සූක්ෂම කායට තනිව ජීවත් වෙන එක හරියට කොහොමද කියලා අපි උපමාවකින් කියනවා. අපි මේ වතුර උණු කරන්නේ හීදර් කොයිල් එක කියලා එකක් තියෙනවා. ඔබ වතුරේ දාලා තියෙන වෙලාව අපි අර ස්විච් එක දැම්මහම ඕව ගාලා වතුර හත් වෙනවා බුදු බුදු ගාලා වතුර නතරනවා. අර හීටරේ කියන එකේ ඇතුලේ තියෙන කොයිල් කම්බිය පිච්චෙන්නේ නැහැ. වතුරට ඇදලා යනවා එන රස්නේ. වතුරේ සම්බන්ධ කරන් දුව අහල කාන්තියේ දිහා බැලලා ස්විච් එක දැම්මම වාකේ. මොහොතක් යන්නේ තත්පරයක් යන චුක්සාර පිච්චිලා. මොකක් නිසාද? ඒක පවත්තන්න බැහැ ආධාරකේ නැති නිසා. මනෝමය කය කියන එක හීටර කොයිල් එකල ඒක දාලා තියෙන වස්ත්‍රයක තමයි කර්මයෙන් කරජ කය කියන මස්ලේ කය. ඔන්නේ මස්ලේ කයත් එක සම්බන්ධ තියෙනකම් ආනාතරික භව කර්මයක් කළත් ඌට ඒ මොහොත විදෙන්නේ නැහැ. ඕකෙන් අහක් වෙලා කොයි මොහොතක හරි චුත වෙන මොහොතේ නෝට අන්න සූක්ෂම කාර්ය දරන්න බැරුව යනවා. අර කර්ම ශක්තිය බිඳහරින්න හේතු වෙනවා. හරියට හීටරේ වතුරෙන් අහකට ගත්ත ගාම පිච්චිලා යනවා වාගේ. ආධාරකේ නැති නිසා පවත් ගන්න බැරුව වාගේ. ගති ලක්ෂණේ ශක්තිය එනකොට ශක්තිය දරලා නිවල් හරින්න බෑ. මස්ලේ කය තියෙන එක ඒකට උර උර අහකට යනවා. දැන් ඔබ දැනගන්න පුළුවන් දෙයක් තමයි අපිට බය ඇති ගැනීමත් තරහවක් ආවම දත් මිරි කාගෙන අපි දඟලන වෙලාව තරහක් නැ විශේෂයෙන් ධාර්ය මුගුරු පෙරෙනවා නැග සත් වෙලා එනවා කපුව ගැහෙන්න එනවා ගිඩි ගිඩි ගාලා ලේ ධාතුව දුවනවා හෘදයේ කම්පණය වෙනවා දැන් මෙහෙ වෙනසක් දකින්න හම්බෙයි බයක් වුණාම අත කොහොම වෙයි මොකද වෙන්නේ අර ඇති කරන්නා වූ රසායනික මාධ්‍යයක් කියනවා ඒ ගතියට අනුව ඒක යම් කිසි දෙයකට ආදා මේ ඒක දරන්න පුළුවන් විදිහට තිබුණා නම් එහෙම අර මස්ලී කයකට ඒක වදිනකොට ඒ ගති ලක්ෂණයට අනුකූල වන්නා වූ ඕජස නගල සහායිනේ නගල ඒක පාලනය කළා දෙනවා මස්ලීකයි ඒක පෙරලා දානවා ඉක්මනට කරනවා වැරින්න දෙන්නේ නැහැ ඒ මස්ලීකයි ආධාරකයේ දී නිකන් ඔය හොඳ හෝ නරක කරපුවාම ඒ මොහොතේ චුත වෙලා පරිසන්දියක් ලබන්න පියා වෙන්නේ නැහැ හැබැයි දෙවියන්ගේ කය සූක්ෂමයි බ්‍රහ්මයන්ගේ කය සූක්ෂමයි ප්‍රේතාදීන්ගේ කය සූක්ෂමයි භූත වේදීන්ගේ කය ඒ බඳු කයකින් ඉන්න කෙනාට පිනක් හෝ පවක් හෝ ආවොත් එහෙම නැගිලා ඒ මොහොතේම අත්කව චුත වෙලා හිටනම් පරිසන්දිය ලබන ක්‍රියාත් වෙනවා ශනේකින් ආපු දෙයට අනු. ඒ නිසා තමයි මියගිය ඥාතියෙකු සහ මහ පින්දහම් කියලා පුණ්‍යානුමෝදනාවක් කරනකොට ප්‍රේත අධ්‍යයවි හිටියක්. පින ලැබෙනකොටම පරිවර්තනයක් කියලා දේවත් බාද පරිවර්තනෙ වෙයි. මිනිහෙකුට මිනිහෙක් ලවා කොච්චර පිනක් කිරුවත් මිනිහෙක් කොච්චර පිනක් කරත් මිනිහා පින් බලයෙන් එවලේ මැරිලා පරිවර්තනෙ නැද දෙවියෙක් වෙන්නේ නැහැ. මොකද වෙන්නේ? අර ශරීරයේද ඒ ගති ලක්ෂණේ පරිවර්තනය කරන දෙන්නේ නැහැ ඊට ඉතින්ලා. මේ මස්ලේ කයද? ඒක පාලනය කරලා රොස්තු දිලා පවතින කය පවතිනවා. මේ මස්ලේ කය නැති ආයත සූක්ෂම කායිකත්තේ ආපු කර්ම ශක්තිය හොඳ වේවා නරක වේවා ඒ ජනක කර්ම ශක්තිය ඉක්මෝන එකක් ආපු මොහොතේම චුත වෙනවා. ඒසා කියන දෙවිවරු දෙවියෙකුට දෙවියෙක් කවර බැලුවොත් ඒ ඇති වෙන දේශයෙන් දෙන්නම චුත වෙනවා කියන. දෙවියන්ගේ ආවුද අවුරුදු කොච්චර තිබුණා කිව්වා. ඒ ආවස ඉන්න දෙවියන්ට බැහැ. බැරි වෙලා හරි සතර පුරුද්දල හරි කෙනෙක්ගේ සම්පත්තිය අදගෙන රැවුවොත් එහෙම. සාප කළොත් එහෙම. ඒ ඇති වෙන 1000 ඒ දේවකයන් දරන්නේ බැරි නිසා ඒ මොහොතේම ශරීරයෙන් ඒක අළු වෙලා යනවා. දෙවිලගින් දැන් අද්දව අර ඒක බල දින මට්ටමට පහතට වැටිලා ඒ ගතියේදී පොරොත් දින මට්ටමට හැදෙනවා. දේව අද්දව සියුම් විතරක් නෙමෙයි යෝගේ තියෙන්නේ. ඒකේ හටගත්ත රසායනයක් තියෙනවා හටගන්නේ. සුවදායක අන්දමින් අවශ්‍ය කරන සුවම කලාප හටගෙන සුවදෙවන විදියට හැදිලා තියෙන නිසා දුක් දෙන විදියේ පාප කර්මයේදීක සදාට වැටෙන නිසායි එහෙම යක් නොචිත වේ. අමනුෂ්‍ය වින යක්ෂාදී කොටා ඒ සූක්ෂම ශරීර. ඒවට සැප දෙන සත්ත්වෙට ගන්න බැහැ. බැරිලා හරි ඒව ගත්තොත් ඒගොල්ලෝ පිච්චෙනවායි කෑ ගහනවා. පිරිත් එහෙම කියනකොට කෑ ගන්නවා පිච්චෙනවා පිටියා කියන්න එපා. මොකද ඒ? සාප කරනකොට හරි සතුටෙන් ඉන්නේ. සාපේ ඉන්න කැමති. ඒකට හැදිච්ච කයි ඒකට ගති ලක්ෂණ ඒක නිසා. හැබැයි ඒකේ දුක එනවා. වේදනාව එනවා. ඒ වුණාට ඔරොත්තු දෙනවා. නව පින් පින් කළා හිටන් පින් දෙනකොට ඔරොත්තු දෙන්නේ නැති වෙනවා සල්ලාට. අර පාප පරිත්‍ත වෙච්ච සූක්ෂම කායකින් ඉන්න කෙනාට ඒක චුත කරන්න ඕනේ හැමෝම. දෙවිලන් කිසිම මොහොතකින් චුත වෙලා ගිහලා හරි පරිවර්තනයට ඇවිත් ආයෙත් ඉවතියකට යනවා ඒක. ඒ ක්‍රම දෙකම. ඉතින් උගදිනේ කියලා අමුතුයෝ පින් කරනවාට කැමති නැති ඕකයි. ඊයයි දෙවෙනවා ඒ විලා. තුවාලට වේට් කරනවාට කැමති නැහැ. හැබැයි හොඳ වේටක් දාලා හොඳට අතුල්ලා තුන් වැරලා විසි විජයලා ඉතින් දාපුවාම දවසෙත් ඒකෙත් මොකද කාලෙකට වෙන්නේ. හැබැයි හොඳ වෙන ක්‍රමේ වේදනාව දෙනවා. වේදනාව විදිහට හරි කරගත්තොත් ඉක්මන තුවාලේ හොඳ වෙනවා. වේදනාවයි කියනනම් තුවාලේ වේදනාවක් නැතුව හිටියොත් තුවාලේ ඔරුගෙහි පොණු වෙනවා නම් හොඳ වෙන්නේ නැහැ. දුක් පිටින් නැතුව හිටියොත් ඒ වගේ යක්ති කෙනෙකුට ආමෘතියකට නමු. මොකද ඔඩු කපනවා වගේ අමාරුවක් තමයි පිළ ලැබෙන්නේ. මොකද පව් වලින් හටගත්ත කය නම් සූක්ෂම වුණා. ඒකට පවට වරොත්තු දෙනවා මිසක් පිනට වරොත්තු දෙන්නේ නැහැ. පිනට හටගත්ත කය පිනට වරොත්තු දෙනවා දෙවියන් පින් අනු ඕදාන් කියලා හිතලා බොහොම එන්නේ සුවයි. නමුත් පවට වරොත්තු දෙන්නේ නැහැ. සාපයක් එහෙම ආවොත් හොත් කියලා පිටිල යනවා. ඒක ස්වභාවය වෙනස ඒකයි. ඒ නිසා දෙවියෝ අමනුෂ්‍යෝ දෙපැත්තක ඉන්නේ ඕවාගේ හේතු නිසා හැදිලා තියෙන එකට සම්බන්ධ කරන්න බැරි ඕක. කෙනෙකුට සුවදී කෙනෙකුට සුව නැති වෙන්නේ තොල් ප්‍රමේ. හේරුම් ගන්නවා ගැඹුරුයි මේ විස්තර අහුවත්. හේරුම් අර ගන්න පුළුවන් කීප දෙනාට.